planetaudio.org.nz. planetaudio.org.nz.
Lanka eki yadeshayak udesa pahandura Navasilanta spur sangvidhanen Radio Sri Lanka presented by Spur New Zealand සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ආයුබෝවන්. අද 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 24 වෙනි සිකුරාදා. වෙනදා වගේම අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ සෙනෙහසින් සොම්නසින්. සී ශ්‍රී ලංකා අලුත්ම කලබක් අරගෙන අපට සවන් දෙන ඔබ හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි. බදාදා පාන්දර ඉඳන් ඔක්ලන් නුවර ලොක්ඩවුන් තත්ත්වය ලෙවල් 4 ඉඳලා ලෙවල් 3 වලට පහත දැමුවා රජය මගින්. හදිසියේ ඔක්ලන් වලින් හඳුනාගත් ආසාදිතයෙකු නිසා පසුගිය ඉරිදා ඒ කියන්නේ 19 වෙනිදා හැමෝම හිතුවා කලින් තීරණය කළ විදියට ඔක්ලන්ඩ් ප්‍රදේශයට ලෙවල් 3 තත්ත්වයට යන්න බැරි වෙයිද කියලා. ඒ ව්‍යාකූල තත්ත්වේ තවත් වැඩි වුණා ඒ කොවිඩ් ආසාදිතයයි හඳුනාගත් පුද්ගලයාගේ නිවසින් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 3 දෙනෙක් හඳුනා ගැනීම නිසා. මේ ආසාදිතයන්ගෙන් එක්කෙනෙක් ළමයෙක්. ඔහු හෝ ඇය රෝග ලක්ෂණ තිබියදී තම පාසලට ගිහින් තිබුණු බවත් දැනගත්තම අපිට හිතුනේ ආයෙම සතියකටවත් ලෙවල් 4 තත්ත්වය දික් වෙයි කියලා. නමුත් ඒ වෙලාවේ රජයත් සෞඛ්‍ය බලධාරීනුත් ගත්ත නිවැරදි ක්‍රියාමාර්ග නිසා ආසාදිතයන් ගණන ඊට වඩා වැඩි නොවි තියාගන්න පුළුවන් වුණා. ඒ පවුල ඇතුළත මේ ආසාදිත පුද්ගලයා ඊ බේල් තත්ත්වෙන් තම නිවසට මුදා හැරිය රිමාන් සිරකරුවේ. ඔහුගේ නිවස තිබුණේ ඔක්ලන් වයිකාතෝ සීමා මායිමෙන් කිලෝමීටර් 4ක් පමණ වයිකාතෝ පැත්තට වෙන්න. යම්කිසි කෙනෙක් ඔක්ලන් ලෙවල් 4 තත්ත්වේ ඉඳන් ලෙවල් 2 තිබුණු වයිකාතෝ ප්‍රදේශයේ නිවසකට මුදා හැරීම පිළිබඳව තවමත් නොවිසිඳුණු ගැටලු කීපයක්ම මතුවෙලා. ඔක්ලන් ප්‍රදේශයත් දින කීපයකට පසු කොවිඩ් ආසාදිත පුද්ගලයා පදිංචිව සිටි හෞරාකි ප්‍රදේශයත් ලෙවල් 3 තත්ත්වයට පත් කරලා තියෙනවා දැන්. සෞඛ්‍ය බලධාරීන් බලාපොරොත්තු වෙනවා ක්‍රමක්‍රමයෙන් දිනකට අඳුනගන්න ආසාදිතයන් ප්‍රමාණය අඩුවෙලා යයි කියලා. බ්‍රහස්පතින්දා හමුණු ආසාදිතින්ගේ ගණන 15යි. රජයේ ප්‍රධානම ඉල්ලීම COVID-19 නීති රීතිවලට අනුගත වෙලා එදිනෙදා වැඩ කටයුතු වල යෙදෙන්න කියලා. නව ශ්‍රීලන්තේට වසන්ත සමය ආරම්භ වුණේ සැප්තැම්බර් 1වෙනිදා. එදා ඉඳලා වැස්ස තිබුණා ඇති වෙන්න. බදාදරෑ නම් වැස්සට අමතරව හුළඟක් තිබුණා. වැස්ස කරදරයක් කියලා හිතුවට වැස්ස නිසා ඉස්සරහට එන ග්‍රීෂ්ම ඍතුවේ ජල කප්පාදුවක් නැතිව ජලය පාවිච්චි කරන්න අපිට ලැබෙන ඉඩකඩ වැඩි වෙනවා. වෝටකයා වෙබ් අඩවියට අනුව ඊයේ උදේ 7:45 විතර වෙනකොට ඔක්ලන්ඩ් ජලාශවල ධාරිතාවෙන් 81.7% විතර පිරීලා තිබුණා. ඒක හොඳ ආරංචියක්. 2020 වර්ෂයේ මේ කාලෙ වෙනකොට තිබුණේ ජල ප්‍රමාණයට වඩා 5% පමණ වැඩිවීමක් මේ දැන් පිරීලා තියෙන ප්‍රමාණය. දැන් ලංකාව. පහුගිය සතියේ ලංකාවේ අගමැති ඉතාලියේ සංචාරයකට ඒ වගේම මේ සතිය මුලදී ලංකාවේ ජනාධිපති ජගත් සමුළුවට සහභාගී වීමටත් සමග ඇමරිකාවේ සංචාරයකට පිටත්ව ගියා. අයෝමා රාජපක්ෂ මහත්මියත් සමග. ජනාධිපති ජගත් සමුළුව අමතමින් කියා සිටියේ සියලුම ස්වෛරී රාජ්‍යන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්ය භාරයක් බව. මේ සමුළුවෙන් පස්සේ ඔවුන් තම මිනිබිරිය බැලීමට කැලිෆෝනියාවට යන බවත් ප්‍රවෘත්තිවල පළවෙලා තිබුණා. ඊයේ උදේ දැනගන්න ලැබුණා අගමැතිවරයාගේ වෛද්‍යවරයෙක් විදියට කටයුතු කර එලියන්ත වයිට් නැමැති පුද්ගලයා COVID-19 රෝගයෙන් අභාව ප්‍රාප්ත වුණ බව පෞද්ගලික රෝහලකදී. මේ සතියේ ලංකාවේ ප්‍රවෘත්තිවල විශාල ඉඩක් වෙන් වෙලා තිබුණා. බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති අවේලාවේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බීමතින් ඇතුළු වී යම් කලබලයක් ඇති කළ බව. ඔහු තම බන්ධනාගාර රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු බවත් පසුව වාර්තා වුණා. ඒ වගේම ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට ලංකාවේ මේ දවස්වල ප්‍රධාන මාතෘකාව පොහොර. සෞභාග්‍යයේ දැක්මේ විදියට වසර 10ක් ඇතුළත ලංකාවේ කෘෂිකර්මය රසායනික එහෙම නැත්නම් සින්තටික් පොහොර වෙනුවට කාබනික පොහොරවලට මාරු වීමට බලාපොරොත්තු වෙන බව තමයි සඳහන් වෙලා තිබුණේ. නමුත් හදිස්සියෙම ආණ්ඩුව රසායනික පොහොර, වල්පැලැටි නාශක සහ කෘමි නාශක ආනයනය නතර කළ දැම්මා. වහාම කාබනික පොහොර පමණ භාවිත කළ යුතු බවත් ඒ කාබනික පොහොර නිපදවීමට ගොවියා සූදානම් විය යුතු බවත් ප්‍රකාශ කරලා තිබුණා ආණ්ඩුව. එහෙම කිව්වත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නය දැන් ආණ්ඩුව විසින් යම් විදියක කාබනික පොහොර චීනයෙන් ආනයනය කිරීමට සූදානම් වීම. මේ ආනයනය කරන ලද පොහොර සාම්පලයකින් බැසිලස් අර්විනියා නැමැති එළවලු භෝගවලට අහිතකර බැක්ටීරියා වර්ගයක් හමු වී ඇති බවත්, එහෙත් කොහොම වුණත් එවැනි බැක්ටීරියාවක් තිබෙන කිසිම පොහොරක් ලංකාව තුළට නොගෙනෙන බවටත් කෘෂිකර්ම අමාත්‍යවරයා පොරොන්දු වෙලා තියෙන බව ආරංචි. මේ පොහොර වර්ගය චීනයේ යම් මුහුදු ඇල්ගි වර්ගයකින් නිපදවන්නක්. මේ කාබනික සහ රසායනික පොහොර පිළිබඳ සාකච්ඡා රූපවාහිනී නාලිකාවල නිතරම මේ දිනවල දකින්න පුළුවන්. මේ සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් බොහෝ කරුණු ඉදිරිපත් කරනවා මේ පිළිබඳව. අපි බලාපොරොත්තුෙන් ඉඳිමු ලංකා භූමියේ පස්වලට හානියක් සිදු නොවන අන්දමට පොහොර ප්‍රශ්නය විසඳගන්න ලැබෙයි කියලා. කොහොම වුණත් විශේෂයෙන්ම වීවගාවේ ඊළඟ කන්නයට පොහොර අවශ්‍යතාවය මතුවෙමින් තියෙන මේ වෙලාවේ ඊයේ පෙරේද හදිසියෙම කැබිනට් අනුමැතිය ලැබුණු බව දැක්කා ප්‍රවෘත්තිවල යලිත් සමහර රසායනික පොහොර වර්ග ගෙන්වීමට. මේ වෙන විට පොහොර හිඟයෙන් වන හානි වගේම වල්නාශක සහ කෘමිනාශක ආනයනය නැවැත්වීම නිසා එළවලු, රබර්, තේ ඇතුළු භෝග රාශියකට හානි වෙමින් පවතින බවයි අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් දැන් හුඟක් කතා කළා. ඒ නිසා ගීතයකට වෙලාව. අපි පුංචි කාලේ අහපු ගීතයක් අද තෝරගත්තේ. දැන් අපේ ගම්වල දකින්නවත් නැති රන්වන් කරල් පැසුණු වෙල් යායක් ගැන ලියවුණු ගීතයක්. ගීතය ගායනා කරන්නේ සුසිල් ප්‍රේමරත්න එක්ක කලාශූරි ලතා වල්පොල.
අද අපේ සීසර් ලංකා වැඩසටහන තරමක් බැරෑරුම් මාතෘකාවක් ගැන තරමක් වැදගත් තොරතුරු රැසක් ඔබ වෙත ගෙනෙන වැඩසටහනක් විදිහට හඳුනන්න පුළුවන්. මේ වැඩසටහනෙන් අද කියවෙන සමහර තොරතුරු ඔබ මීට පෙර අසන්නතුඹු තොරතුරු අහන්නටත් පුළුවන්. අද අපේ මාතෘකාව පටන් ගන්නේ 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 3 වෙනි සිකුරාදායින්. ඒත් ඒ කතාව ඊට දශක කීපයක්ම අතීතයට දිව යනවා. ඔබ කවුරුද දන්නවා පසුගිය සැප්තැම්බර් 3 වෙනිදා ඔක්ලන්ඩ් නිව්ලින් මෝල් එකේදී වුණු ත්‍රස්තවාදී සිද්ධිය. එක් පුද්ගලයෙක් එම වෙළඳසැලේ සිටි කීප දෙනෙකුටම පියකින් ඇනගෙන ගියා. ඒත් එහි සිටි පොලිස් නිලධාරීන් ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් වෙලා ඔහුට වෙඩි තියලා ජීවිතක්ෂයට පත් කළා. එහි සිටි 7 දෙනාටම තුවාල සිදුවී තිබුණා. සමහරු තවමත් රෝහලේ ප්‍රතිකාර ගන්නවා. මේ තුවාල පුද්ගලයන්ට ඉක්මන් සුවය ලැබේවායි අපි පසුගිය සති 2 තුලදීම වගේම අදත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට අසන්නට පුළුවන් මේ සීසර් ලංකා වැඩසටහන මේ වෙන නවසීලන්ත ස්පර් සංවිධානය මේ ගැන මොනවද කළේ මොනවද කරන්නේ කියලා. මුලින්ම කියන්න තියෙන්නේ අපි කලබල වුණේ නැහැ. ඉතාමත් පරීක්ෂාකාරීව දිනෙන් දින දිගහැරන ප්‍රවෘත්ති ගැන විපරමින් හිටියා. මීට පෙර 2009 සිදු වුණු ක්‍රයිස්ට් චර්ච් ඛේදවාචකයේදී වගේම අනතුරට පත් සියලුම පුද්ගලයන්ටත් එයාගේ ඥාති මිත්‍රාදීන්ටත් අපගේ හෘදයාංගම කනගාටුව දන්වලා සිටියා. මෙවන් ත්‍රස්තවාදී ක්‍රියා නවසීලන්තයේ සිදුවේ හැකි බව අප නොදැන සිටියා නොවේ. ඒ පිළිබඳව තොරතුරු අපේ සංගමය නවසීලන්තයේ දේශපාලන බලධාරීන්ට වගේම ආරක්ෂක අංශවලටත් නීත්‍යානුකූල අන්දමට ලබා දීලා තිබුණා. නවසීලන්ත ආරක්ෂක අංශයේ ජනමාර්ගික සම්බන්ධීකරණ කාර්යාලය අප සමග වසර ගණනාවක් සිටම අවස්ථා ගණනාවකදීම ඉතා සමීපව කටයුතු කරමින් සිටියා. ඒත් අප සියලු දෙනාම මන්දෝත්සාහී වුණු එක කරුණක් නිසා ඒ වැඩ කටයුතු වලදී ඒ තරම් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තිබුණේ නැහැ. මූලිකම හේතුව නවසීලන්තයේ බලපැවැත්වුණු දැටත් බලපවත්වන ත්‍රස්තවාදී මර්ධන පනත 2002 ඉතාමත්ම දුර්වල පනතක් වීම. ඒ පනත වසර 2001 ඇමරිකාවේ 9/11 ප්‍රහාරයට පසු ඉතා ඉක්මනින් ඉතාමත් හදිස්සියේ නිර්මාණය වුණු පනතක් නිසා නවසීලන්තයේ යථාර්ථයට මුහුණ දෙනකොට දුර්වලකම් විශාල ප්‍රමාණයක් එළිදර වුණා. 2001-2002 කාලවල ප්‍රසංගමයේ බිහිවලා තිබුණේ නැහැ. ඒත් අපේ ක්‍රියාකාරී සමාජිකයන් වෙනින් සංගම්වල හා ඒ වගේම වෙනත් විවිධ ක්‍රියාකාරීන් වශයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී උවදුරු තුරන් කිරීමට වගේම ඒ උවදුර නවසීලන්තයට එක්වීම වැළක්වීමටත් ලොකු උත්සාහයකට එක් වෙලා සිටියා. ඒත් කතාවට වඩා ක්‍රියාව තීරණාත්මකයි කියලා හිතපු කණ්ඩායමක් හැටියට අපි ක්‍රමයෙන් එකමුතු වෙලා ස්පර් නවසීලන්ත සංගමේ පිටුවා ගත්තා. ඒ කාලේ ශක්තිමත්ව පැතිර ගිය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයටත් ඒ හා සමගාමීව නවසීලන්තයේ පැතිර ගිය ඔවුන්ගේ අනුගාමිකයන්ගේ වැඩ කටයුතු වලටත් එරෙහිව ස්පර් සංවිධානය ඉතාමත් බාර දුර ක්‍රියාවලියක් ඉතාමත්ම වගකීමකින් යුතුව ඉටු කළා. මුග දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ, අපි කියලත් නැහැ. ඉතින් අපි හිතුව මේ වෙලාවේ මේ ඇතිවීගෙන යන ප්‍රවෘත්ති අනාගතයේදී අපට නැවතත් තරමක් හෝ දුරට එවැනි ක්‍රියාවලියක යෙදෙන්නට අවස්ථාවක් උදා වෙයි කියලා. ඒක නිසා අපි හිතුවා ඔබ හැමමත් ඒ ගැන දැනුවත් කළ තියෙන එක හොඳයි කියන එක. ඉතින් ඒ දවස්වල අපි මතු පිටින් වෙබ්බඩවි ප්‍රවෘත්ති පත්‍රිකා දේශපාලනඥ සමග සාකච්ඡා ගුවන් විදුලි වැඩසටහන් ඒ වගේම මතු පිට ක්‍රියාවන්ට යටින් ඉතාමත් වැදගත් ක්‍රියාමාර්ගයන් රැසක්ම කර තිබුණා. නවසීලන්ත වගේම ශ්‍රී ලංකාවෙත් එවකට සිටි දේශපාලන නායකයන් සහ දෙරටේම ආරක්ෂක ප්‍රධානීන්ද සමග අපි විශාල වශයෙන් අදහස් හුමාරු කරගත්තා. ඒත් අපි තේරුම්ගත් එක කරුණක් තුනේ මුලින් කිව්ව වගේ 2002 ත්‍රස්ත මර්ධන පනතේ දුර්ලභකම් නිසා නවසීලන්තය තුළ අපට යන්නට පුළුවන්කම තියෙන්නේ යම්කිසි නිශ්චිත දුරකට පමණක් බවයි. ඒ පනත සංශෝධනය කරන්නට අවශ්‍ය තරම් හේතු සාධක අපට සොයා දෙන්නට පුළුවන් වුණා. ඒ වුණාට ඒ සඳහා නවසීලන්ත දේශපාලකයන්ගේ මානසිකත්වය වෙනස් කරන්නට අපිට තිබුණු ශක්තිය මදි. නවසීලන්ත ජාතිකයන්ගේ තිබුණු මානසික අයිතිවාසිකම් පිළිබඳව ඇදහිලි, ඒක ඇත්තටම ඇදහිල්ලක් තරම ප්‍රබලයි කියන්නට පුළුවන්. එතන ඒ අදහස් දෙදරවන්නට තරම් අපේ තොරතුරු අපේ උත්සාහයන් ප්‍රබල වුණේ නැහැ. ඒත් අපි ක්‍රමයෙන් ඉතාමත්ම ප්‍රබල තැනකට එමින් සිටියා. ඔබට මතක ඇති වසර 2008 අවසානයේදී තරම අපි LTT සංවිධානය නව සෙලන්තයේ තහනම් කරන ලෙසත් එවකට තිබූ ත්‍රස්ත මර්ධන 2002 පනත සංශෝධනය කරන ලෙසත් ඉල්ලලා දීර්ඝ පෙත්සමක් එවකට සිටියා ග්‍රාමාත්‍ය ජෝන් කී මහතාට බාර දුන්නා. ඒ පෙත්සමට ශ්‍රී ලංකාවේ 1200කදී පමණ අසන් ලැබිලා තිබුණා. ඒ දවසට සිටි ශ්‍රී ලංකිකයන්ගේ සංඛ්‍යාවත් තිබුණු තාක්ෂණයත් ගැන බලනකොට ඒක ලොකු ගානක්. එහා සමගාමීව ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වලින් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කරගන්නයි නවසිරන්තේ ප්‍රධාන පලේ දේශපාලකයිනුත් ප්‍රබල ඉල්ලීම් කරගෙන යමින් තිබුණු නිසා අපේ පෙත්සමට ඉතා හොඳ සහයෝගයක් නවසිරන්තේ වෙත ශ්‍රී ලංකික ඔබගෙන් අප වෙත ලැබුණා. තත්ත්ව උත්සන්න වෙලා අපගේ මතයට ජයග්‍රහණය ලැබෙන බවක් මතුවගෙන ආවත් ඊට පෙර ශ්‍රී ලංකාවේ හමුදාවන් LTT පරාජය කරලා යුද්ධමය ජයග්‍රහණයක් ලබා ගත්තා. එදේ 2009 මේයි 19 වෙනිදා LTT සම්පූර්ණයෙන්ම නැතිලා ගියා. ඒ සමගම නවසිරන්තය තුළ ශ්‍රී ලංකික සම්බන්ධයක් ඇති ත්‍රස්තවාදී ක්‍රියාත් ඒ වගේම නැතිලා ගියා. මේ තත්ත්වය උඩ ස්ප්‍රේ සංගමයේ ක්‍රියාවලියත් ත්‍රස්ත මර්ධන පැත්තේ ඉඳලා ශ්‍රී ලංකාවේ සිටින හඬක් නොමැති කුඩා කණ්ඩායම් වල ඕනෑපාකම් පැත්තට ක්‍රමයෙන් ඇදගෙන ගියා. ඇත්තම කියනවා නම් 2009 මැයි යුද ජයග්‍රහණයට පසු අපිට නව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන සොයා බලන්න අවස්ථාවක් උනේ නැහැ. ඒවා ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ගිය නිසා අපට අවශ්‍ය වුණේ අපේ මෞබිමේ ත්‍රස්තවාදී පාදය කළා අපේ අහිංසක රටවැසියන්ට නිදහසේ ජීවිතය ගෙවන්නට අවස්ථාව උදා කරන එක මිසක් අපේ ජීවිත කාලේ තියෙන කල් ත්‍රස්තවාදී විරුද්ධව සටන් කරන එක නෙමෙයි. ජාතිය ආගම මොකක් වුණත් එක රටක රටවැසියන් හැටියට සහයෝගයෙන් සහජීවනයෙන් කාලය ගත කරන්න අපි හැමෝම කැමති. ඒකයි 2009 වසරේ සිට අපි ශ්‍රී ලංකාවේ හඬක් නැති අහිංසකයන්ගේ සුබ සාධනය සඳහා අපේ කාලය වෙන් කළේ. ඒත් මේ මාසේ වාර්තා වුණු ලංකාවේ නම ගැවුණු සිදුවීම් දෙක අපිව නැවතත් ඒ අතීතයට ගෙන ගියා. ඉතින් මේ මාසේ නව ශ්‍රී ලංකාවේ සිදුවුණු දේ ගැන නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය කළ දේ ගැන කියන්න ගිහින් අපේ හිත නොදෙනවතුම අපේ අතීත ක්‍රියාකාරකම් ගැන තරමක් ඇතුළට ගියා. ඉඳීත් එහෙම යන එකත් හොඳයි. ඒක වටිනාකමක් තියෙනවා. රටට ප්‍රයෝජන යමක් අපි අතින් ඉටු වුණා කියලා හිතා ගන්න පුළුවන්. ඒ ගැන ගැඹුරට කල්පනා කරනකොට ඉතින් සෑහෙන වෙලාවක් කතා කළ නිසා අපි ගීතයකට සමන් දීලා නැවතත් සැප්තැම්බර් 3 වෙනිදා සිද්ධියට අපවෙමු.
Good.
සිදුවුණු මේ ත්‍රස්තවාදී ක්‍රියාවට ශ්‍රී ලංකාවේ හැටියට අපිට කරන්න තිබුණේ තුවාල සිදුවුණේ අහිංසක පුද්ගලයන් 7 දෙනාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරන පමණ. මේගේ පුද්ගලයා ශ්‍රී ලාංකික භාවය අත්හැර නව ශ්‍රී ලාන්තයේ සරණාගත භාවය පැතූ කෙනෙක්. ඔහුට එය ලැබී තිබුණා. ඒ සරණාගත භාවය ඔහුට ලබා දුන් නව ශ්‍රී ලාන්ත රජයේම පවසන ආකාරයට ඔහු නව ශ්‍රී ලාන්ත රජයටත් ප්‍රෝඩාවක් කර අන්තවාදී ත්‍රස්තවාදයට යොමු වූ කෙනෙක්. ඉතින් ඇයි අපි මේකට කාලය මිඩම් කරන්නේ? අපිට මේකට සම්බන්ධයක් නැහැ. ඒත් හිතේ කොනක පොඩි වේදනාවක් අපිට දැනුණා. මම හිතන්නේ අපි හැමෝටම ඔබ සැමටමත් ඒ වේදනාව දැනුණා. ඇයි? අපේ ආදරණීය මව්බිමේ නම මේ සිද්ධියට ගැවිලා තියෙන නිසා. ඔහු අපේ කෙනෙක් නොවේ කියලා බොහෝ දෙනෙක් කියනවා අපිට ඇහුණා. ඒත් කොහොම වුණත් අපිට තියෙන සම්බන්ධය අපිට හිතෙන් අත්හරින්නට බෑ. කොහොම කපනා කරත් අපේ රටෙන් ආව ත්‍රස්තවාදීෙක් කියන තැනට තමයි අන්තිමටම අපිට යන්න වෙන්නේ. අපේ රටෙන් ආව ත්‍රස්තවාදීෙක්. ඉතින් සංගමයක් හැටියට අපිට කළ යුතු දෙයක් තමයි රටේ නම, අපේ රටේ නම ආරක්ෂා කරගන්න එක. ඒක අංක 1. ඒ එකම අපි දැක්ක තවත් විශේෂ වැදගත්කමක් තියෙන දෙයක්. මේ දිනවල නව ශ්‍රී ලාංකේය රජය වසර ගණනාවක් තිස්සේ අතගගා තිබුණු ත්‍රස්තවාදී මර්ධන පනත සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පියවර අරන් තිනවා. නව ශ්‍රී ලාංකේය වෙසෙන ශ්‍රී ලාංකිකයන් හැටියට මේ පනත අපට ඉතාමත් වැදගත් පනතක්. අපි අවුරුදු ගණනාවක්ම මෙහෙසුනේ මේ පනත ගෙන එන්නට. ඒ පනත තුලින් අනාගතයේදී ශ්‍රී ලංකාවේ යම්කිසි ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු වෙනවා නම් නව ශ්‍රී ලාංකේයදී වළක්වා ගන්නට හැකියාව තියෙනවා. අනික ආණ්ඩු කිසිවකට බැරිුණාට ජසින්දා ආඩන් මහත්මියගේ රජය ඒක දෙනවිත්. එතින් අපි ඒකට සහයෝග දෙන්න ඕනේ නැද්ද? දෙන්න ඕනේ. අපේ දෙවන මව්බිම නව ශ්‍රී ලාංකේය ත්‍රස්තවාදීන්ගේ බේරා ගන්න මේ පනතේ ගෙන තියෙන අලුත් නීති රීති අත්‍යවශ්‍යයි. නව ශ්‍රී ලාංක ස්පර් සංවිධානයේ හැටියට අපි ඒ දේවල් අත්දැකීමින් අවබෝධ කරගෙන තියෙනවා. මේ මාසයේ ඇතුළත මේ පනත ගෙන බව කියනවා. ඒක නිසා අපි අපේ සහයෝගය එයට දිය යුතුමයි. ඉතින් නව ශ්‍රී ලාංකේය ස්පර් සංවිධානයේ වශයෙන් අපි තීරණය කළා මේ ගැන පළමුවෙන්ම නව ශ්‍රී ලාංක අගමැතිතුමියට ලියන්න. නෙව්ලින් ත්‍රස්තවාදී ක්‍රියා කර ඇත්තේ තනි පුද්ගලික වශයෙන් මිස කිසිම ජාතියක, රටක සහ කණ්ඩායමක සමාජික වශයෙන් නොවේ යයි කියූ අගමැතිනියගේ කතාවට අපි එකඟ වෙන බව මුලින්ම අපි පැවසුවා. ඒත් 2007 සිට 2010 දක්වා මෙවැනි සිදුවීම් ගැන ඇති අපගේ අත්දැකීම් වලට අනුව මෙවැනි පුද්ගලයන් කිහිප දෙනෙකුම අප හඳුනාගත් නමුත් නව ශ්‍රී ලාංක නීතියේ ඇති දුර්වලකම් නිසා ඔවුන්ව නිදැල්ල හැරීමට නව ශ්‍රී ලාංක බලධාරීන් සිදුවුණු බවත් අපි ඇයට පෙන්ලා දුන්නා. එනිසාම නව ශ්‍රී ලාංක ත්‍රස්තවාදී මර්ධන පනත හෙක්තරම් දුරට ශක්තිමත් කිරීමට ඇය දරන උත්සාහය සාර්ථක කරන්නට හැකි වේවායි අපි බලාපොරොත්තු වන බවත් අපි සඳහන් කළා. මේ බව සඳහන් අපගේ ලිපිය වැඩිදුර කළ යුතු දේ සඳහා අධිකරණ අමාත්‍යාංශයට යොමු කළ බව දන්වලා අපිට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපියක් ලැබී තිබුණා. ඊළඟට අපි කළේ තවත් දීර්ඝ ලිපියක් ජනවර්ගයේ කටයුතු පිළිබඳ, එහෙම නැත්නම් එත්නික් කමියුනිටිස් පිළිබඳ ඇමති ප්‍රියංකා රාධාකෘෂ්ණන් මහත්මියට යොමු කිරීම. එහි පිටපතක් නව ශ්‍රී ලාංක අධිකරණ ඇමතිතුමාට අපි යවුවා. එමගින් අපි කාරණා දෙකක් පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කිරීමක් කළා. ත්‍රස්තවාදය නවසීලන්තයෙන් වෙන් කිරීමට අත්‍යවශ්‍ය දෙයක් වශයෙන් සරණාගතයන්ව නවසීලන්තයට බාරගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කළ යුතු බව අප පෙන්වා දුන්නා. ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් කණ්ඩායමක් යෙදවිය යුතු බවත් සරණාගත අපේක්ෂකයන්ගේ මෞරටේ බලධාරීන් සමග කතා බහ කිරීමට වැඩපිළිවෙලක් යෙදිය යුතු බවත් මේ අය තික කළක් නියාමනය කිරීම සඳහා එනැත්තම් පසු විපරම් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් අප ඇයට පෙන්වා දුන්නා. අපි බලමු ප්‍රතිචාරය කොයි වගේ වේද කියලා. ඒ සමගම නූලින් ඛේදවාචකය වැනි කරුණු වර්තා කරනකොට අනික් රටවල් ගැන, අනික් ජනවර්ග ගැන, අනික් ජාතීන් ගැන මීට වඩා සංවේදී යුතු බවත් එය මාධ්‍ය අධිකාරීන්ට, මාධ්‍ය ප්‍රධානීන්ට පෙන්වා දිය යුතු බවත් අප සඳහන් කළා. වසර 2004 සරණාගත භාවය පතාගන්න අවසිරන්තයට පැමිණි දැරියක් සහ ඇයගේ අත්තම්මා විසින් ඒ දවසට ඇති කළ ආන්දෝලනාත්මක සිදුවීම් වැලකින් ශ්‍රී ලංකාවේ නම අප කීර්තියට ලක් වුණා. මම හිතන මේ වැඩසටහන සමහරුන්ට එම මතක ඇති දැනට අවුරුදු 17කට පමණ පෙර තමයි ඒක සිදු වුණේ. එතන අපි මේ සාමාජිකයන් ඇතුළු ඒ දවස්වල අපි ස්පර් සංවිධානය තිබුණේ නැහැ. අපි වෙන වෙනම තමයි මේ වැඩ කටයුතු ඒ දවස්වල කර කර හිටියේ. එතන අපි සාමාජිකයන් ඇතුළු තවත් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා ඒ අවස්ථාවේ නවසීලන්ත වාහිනියට විරුද්ධව පැමිණිලා ඉදිරිපත් කළා. ඒ පැමිණිලා ඉදිරිපත් කළේ නිව්සීලන්ඩ් බ්‍රෝඩ්කාස්ටිං ස්ටෑන්ඩර්ඩ්ස් ඔතොරිටි වෙත. ඒක තමයි නීතිය හැටියට පැමිණිලි කර යුතු ස්ථානය. පැමිණිලි පිළිගත් නවසීලන්ත බ්‍රෝඩ්කාස්ටිං ස්ටෑන්ඩර්ඩ් ඔතොරිටි මණ්ඩලය අපට පක්ෂව තීන්දුවක් ලබා දුන්නා. ඔවුන් තීරණය කළේ අසමතුලිතභාවය ඒ රූපහානි වාර්තාවල පෙන්නුම් කරන බවයි. එදා ඒ මගින් අපේ මව්බිමේ නම ආරක්ෂා කරගන්නට අපි ඒ තරම්ම දුරක් ගියා. කෙසේ හෝ අපි රටේ නම ආරක්ෂා කරගත්තා. අපි අපේ ජනතාව, ශ්‍රී ලංකික ජනතාව එදා සැනසීමක් ලබා ගත්තා. ඒ බවත් අපි අපේ ලිපියෙන් රාජකෘෂ්ණ නැමැතිතුමියට දන්වා සිටියා, මතක් කර දුන්නා. එතින් අපි හිතනවා අපේ මොබ්බිමේ කීර්ති නාමය තරමක් දුරට ආරක්ෂා කරන්නට අඩිතාලමක් දෙවීමට ස්පර් සංවිධානයට මේ ලිපි වලින් හැකි වුණා කියලා. අපි ඉගෙන හරියටම තීන්දුවක් දෙන්නට සුදුසු නැහැ. මොකද අපි නිසයි කළේ. අපි ඔබට ආරාධනා කරනවා ඔබට ඔබගේ අදහස් ඒ පිළිබඳව ඉදිරිපත් කරන්නට. ඉතින් අපේ ලිපිණයට එවන්න ඔබගේ අදහස්. අපේ ඊමේල් ලිපිණය spur newzealand කියන එකට spurnz.group@gmail.com spurnz.group@gmail.com ලිපිණයට එවන්න. ඉතින් අපි ඒ අදහස් තවදුරටත් ඉදිරියට ගෙන යන්නට මේ සිසර් ලංකා වැඩ සටහන් තුළින් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබටත් සහභාගි වෙන්න පුළුවන්. කරුණාකර නැවතත් ඒ ලිපිණ අපි කියන්නම්. spurnz.group@gmail.com ඔබගේ අදහස් සඳහා අවශ්‍ය ප්‍රචාරය ලබා දෙන්නට අපි සූදානම්.
Thank you.
ත්‍රස්තවාදීන් නැතිවීම මර්ධනය කර ගැනීමට කළ යුතු දේවල් ගැන. එවැනි ත්‍රස්තවාදීන්ගෙන් අපේ මව්බිම දැන් ආරක්ෂිතයි කියන දේ ගැන අපි හැම දෙනාම අතරම විශ්වාසයක් තියෙනවා. ඒත් වෙනත් අන්දමක ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනවායයි හැඟීමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යනවා. ඒ මනුෂ්‍ය ත්‍රස්තවාදීන් නොවේ, පොහොර ත්‍රස්තවාදීන්, එහෙම නැත්නම් බැක්ටීරියා ත්‍රස්තවාදීන් ගැන. චීනෙන් මේ දිනවල දිනවන්න සූදානම් කර තිබෙන පොහොර ගැන විවේචන දෝෂාරෝපණ බොහොමයක් ඉදිරිපත් වීගෙන යනවා. ඉතින් මේ ගැනත් දැන් අපි ඔබ වෙත කරුණු ඉදිරිපත් කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩසටහනේ මේ කොටස උපුටා ගත්තේ ඊයේ රාත්‍රී සිරස රූපවාහිනී සේවයේ මාවත වැඩසටහනේ. මේ වැඩසටහනට සහභාගී වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය හේමන්ත විජයවර්ධන සහ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය වර්ෂි දන්දිනිය සහ ආචාර්ය දේවිකාද කොස්තා. මේ කරුණ ගැනත් ඔබගේ අවධානය ඉදිරි සති කිහිපය තුළදී යොමු කරන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ මොකද මේ දෙය සමහර විට ශ්‍රී ලංකාවේ අනාගතයට විශේෂ බලපෑමක් සිදු කිරීමට ඉඩ ඇති නිසා.
මේ විශේෂයෙන්ම අපි ලංකාවේ මොකක් හරි කාබනික හරි ඕන දෙයක් ලංකාවේ කරනවා නම් ප්‍රමිතියක් ඕනේ. ඒ ප්‍රමිති සාහිතිකයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කිව්වා ප්‍රමිතියක් හදලා දෙන්න
කියලා. මට එතෙන්ට එන්න කලින් දැන් ඔබතුමාට දැන් ආනයනය කරන දිගු කාලීන ටෙන්ඩර් එක ෂින්ගාවෝ සේවින් බයෝටෙක් කියන චීන සමාගමට පිරිනමල ඉවරයිනේ. අපි දැන් අමුම දන්න කාරණයක් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ඒ තීරණය ගත්තේ කොහොමද?
හරි, ඒ තීරණය ගත්තේ අත්‍තරම අමාත්‍යංශයෙන්. කෘෂිකර්ම අමාත්‍යංශයේ තියෙන වෙනම පෝහර ලේකම් කාර්යාලය කියලා, ජාතික පෝහර ලේකම් කාර්යාලය. එතකොට ජාතික පෝහර ලේකම් කාර්යාලය තමයි ලංකාව සඳහා පෝහර නිකුත් කිරීම සඳහා නියාමනය කිරීම කරන්නේ. එතකොට මේ පෝහර ලේකම් කාර්යාලයේ හරහා අර මං කියව ඔක්කොම අපි දුන්න දත්ත ඒ සේරම එකතු කරපුවම පොකුර ලේකම් කාර්යාලයේ ගන්නේ කරනවා. මේ රටේ දේශීය කොච්චර නිෂ්පාදනය වෙනවද, රටේ අවශ්‍යතාවයන් කොච්චර අපිට සම්පාදනය ගන්න පුළුවන්ද දේශීයව, සහ මදිපාඩුව කොච්චරද කියලා. ඒතොර ඒ තුලින් තමයි මේ ප්‍රමාණය ගණනය කරලා මෙන්න මේ ටික ගේන්න අවශ්‍යයි, එහෙනම් ප්‍රසම්පාදන කටයුත්තකට යා යුතුයි කියලා. මේ ප්‍රසම්පාදන කටයුත්තට යාමට පළමුවෙනිම තාක්ෂණික කමිටුවක් කරා මේවට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරගත්තා. ඒකෙදි තමයි එකක් කාරණයක් තමයි අර මම කිව්වා වගේ තත්ත්ව සාහිතිය ගැන කල්පනා කරා. ඊළඟට ඒකම පොහොරවල සංගීතය මොනවද වෙන්න ඕන කියලා කල්පනා කරා. ඊළඟට ඒ පොහොරවලින් අවශ්‍යතාවය කොහොමද කියන එක කල්පනා කරා. ඔය ටික හරහා තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිද්ධ වුණේ. ඒතොර මේ ප්‍රසම්පාදනයේට සමාගම් මට හරියට මතක නැහැ මොකද මම ප්‍රසන්තාවන පාදනයේ මගේ විශේෂ නෙමෙයි එතන. ඉතින් ඒක හරහා ගිහිලා අවසානයේදී මේ සමාගම් දෙකක් කියන්නේ පොහොර වර්ග දෙකක් තමයි අවසානයේදී ප්‍රසම්පාදනයෙන් ඉතුරු වුණේ. මේක මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ අවශ්‍යතාවය ලබා දීමු. එකක් 10% නයිට්‍රජන් තියෙන පොහොර වර්ගයක්, අනිත් එක 15% නයිට්‍රජන් තියෙන මේ ප්‍රෝටීන් පෙප්ටයිඩ්. එන ඔය දෙක තමයි අවසානයේදී මෙන්න මේ දෙක හරහා තමයි රටේ අවශ්‍යතාවය සපුරලා යනවා කියලා අපි මේ වී වලට මම මේ කතා කරන්නේ. වී සඳහා.
දැන් වී සඳහා තමයි මේ පොහොර ගෙන්නන්නේ. මේ කාබනික පොහොර. ඒකට දැන් මේ තුගේක තිබිලා තමයි මේ සාම්පල් එක තිබිලා තමයි ඔබතුමාලට හම්බෙන්නේ ජාතික සාක නියෝදායන සේවය හොයාගන්න මේ අවිනියා කියන බැක්ටීරියාව තියෙනවා කියලා. එතකොට SLS ආයතනයට මම හිතන්නේ යවපු සාම්පලේ වෙන සමාගමකට යවලා ඔබතුමාලා ප්‍රසිද්ධියේ ප්‍රෙස් කොන්ෆරන්ස් මට මතක විදිහට මාධ්‍ය හමුවේදී කිව්වා ඒ සාම්පලේ මේක ගැන තිබුණේ නැහැ කියලා. රයිට්. දැන් කොහොම හරි අවසානයේදී දැන් මේ පොහොර ගෙන්නනවාද?
මෙහෙමයි. අපි මොකද මම දැන් මේ ඇත්තටම මම මේ මුළු පද්ධතිය ගැන කතා කරාට මේ එක එක කැලි වෙන වෙනම යන්නේ. ඒනකොට මම මේ වෙලාවේ මම දෙන්න ඕන මේ පණිවිඩය මට දෙන්න වෙනවනේ. ඒ හරහා මම කියන්නේ මෙහෙමයි. මේක ගත්තොතින් එහෙම මේ හැම බැච් එකක්ම කියන්නේ එන බැච් එකක් අපි චෙක් කරලා ඉස්සල්ලාම ලෝඩ් පෝට් එකේදී චෙක් කරන් දෙනවා. ලෝඩ් පෝට් එක කියන්නේ අපි නිෂ්පාදකයාගේ මේ නිෂ්පාදකයාගේ රටේදී එකපාරක් චෙක් වෙනවා. ඒ චෙක් වෙන්න හේතුව මොකටද? අපිට අවශ්‍ය දේද මේ එන්නේ කියන එක. ඒක එකක්. එතකොට එතෙන් එහෙන් සාම්පලයක් මෙහාට එනවා. ඒගොල්ලොන්ගේ සාම්පලයක් මෙහාට ආවට පස්සේ මෙහෙදී අපි චෙක් කරලා බලනවා මේක හරිද අපිට නැද්ද කියලා. එතකොට ඒ සාම්පලේ ආපුවාට පස්සේ ඒ සාම්පලේ යම්කිසි ප්‍රමාණයක ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒගොල්ලොන්ට දන්වන්න වෙනවා. එතකොට අපි තීරණය කරනවා මේක නෙමෙයි අපි ගේන්න අවශ්‍යතාවය, මේක ගේන්න මේකේ වන්න එපා. ඒක තමයි වෙන්නේ. ඊළඟට අපි ආපහු ඒ වුණොත් එක බැච් එකෙන් බැච් එකට. මොකද අපි මෙතන කතා කරන්නේ 98000 ටොන්. එතකොට මේ ටොන් 98000 ඔබතුමාලා දන්නවා ගේන්න බෑ එක නමක. සහ අපිට ඒගොල්ලොන්ට දෙන්න හැකියාවකුත් නැහැ. මොකද කාබනික ඝන පොහොර කියන ඒවා හදලා තියාගෙන ඉන්නේ නැහැ. ඕනම ලෝකේ ඕනම සමාගම. ඒගොල්ලෝ කරන්නේ අවශ්‍යතාවයේ යම්කිසි රටකින් ඉදිරිපත් කරපුවම ඒ ප්‍රමාණය හදලා මොකද මේව හදන්නේ මුහුදු පැලැට් වලින් මේකනක් මේ විශේෂිත පොහොර වර්ගයක. එතකොට ඒවා ඒ වෙලාවේ අරගෙන තමයි සකස් කරලා මේ දෙන්නේ. එතකොට ඒ සකස් කිරීම සඳහා මේගොල්ලෝ ඇනවුම ආවට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ. එතකොට අපි කිව්වොත් දැන් මේක දැන් මේ ගත්තම ඒගොල්ලෝ නැවත ඇනවුමට සකස් වෙලා දැන් ආපහු වෙනවා සාම්පලයක් අපිට. දැන් එහෙම තමයි වෙන්නේ.
නැවත සාම්පලයක්
පරීක්ෂා කරලා
කරනවා. හොඳයි.
ඒතකොට මේ බැච් එකත් එක්ක අපි චෙක් කරනවා නැවත මේ බැච් එකේ එන සාම්පලේ අපිත් එක්ක අපිට එකඟතාවයට එන්න පුළුවන්ද බැරිද කියලා.
ආචාර්ය දන්දනී මහත්මිය දැන් මේ හඳුනාගත්ත බැක්ටීරියාව මොකද්ද? මේ සාමාන්‍ය ජනතාවට බැක්ටීරියාවක් කියුවට අපි දන්නේ නැහැ අතර මොකද්ද මේ කියලා. අතරම මොකක්ද මේකේ වෙන බලපෑම? මොකක්ද මේ හඳුනාගත්ත බැක්ටීරියාවේ තත්ත්වය?
ඔව් ඇත්තටම මේ පොහොර සාම්පල තැන් දෙකක පරීක්ෂා කරලා තියෙනවා. එකක් තමයි ශාක නිරෝධායන සේවය ඔස්සේ පරීක්ෂා කරපු සාම්පලවල බැසිලස් සහ අර්වීනියා කියන ඝන දෙකක් බැක්ටීරියා ඝන දෙකක් වාර්තා වෙලා තියෙනවා. එතන මේ බැක්ටීරියා ඝන දෙක ඇතුලේ විශේෂ ඉන්න සෑහෙන ප්‍රමාණයක් ඒ විශේෂ අතරින් අර්වීනියාවල විශේෂ සිටිනවා. විශේෂයෙන්ම මේ ලෙඩ රෝග ඇති කරන අපි ඔය දන්න මෘදු කුණු වීම වගේ විශේෂයෙන්ම පසු අස්සනු හානි ඇති කරන බැක්ටීරියාවක් තමයි අර්වීනියා විශේෂවල ඉන්නේ. ඒ වගේම බැසිලස් කියන එක අපි දන්නේ නැහැ කොමන බැසිලස්ද කියන එක. මේ ඉන්නේ බැසිලස් අතර ඉන්නවා සත්ව ගොවිපළවල් වලට ඉතාම දරුණු ලෙඩ හදන්න පුළුවන් බැසිලස් වර්ග. ඉතින් එම නිසා මේ එතන ලොකු අවධානමක් තියෙනවා මෙහෙම බැක්ටීරියා ඉන්නවා නම් මේ සාම්පලේ එහෙම සාම්පල අපේ රටට ඇතුල් වීමට ඉඩ දීමේ. ඒවගේම ඊටමතර ග්‍රෑම් පොසිටව ග්‍රෑම් නෙගටව් කියලා කාණ්ඩ දෙකක් හඳුනගෙන තියෙනවා බැක්ටීරියා සිටිනවා කියලා. මේව අපි සාමාන්‍යයෙන් සියලුම බැක්ටීරියා ප්‍රධාන වශයෙන් වර්ග කරන කාණ්ඩ දෙකක්, ග්‍රෑම් පොසිටව් ග්‍රෑම් නෙගටව් කියන්නේ. ඒ එතන ඉන්න විශේෂ කවුද කියන්නේ අපි දන්නේ නැහැ. මම හිතන්නේ අර ශාක මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තියෙන වගන්තියට අනුව, ප්‍රමිතියට අනුව කියන්නේ ජීවි සෛල ඇති කිසිවක් එපා කියලා කියන්නේ. ඒ නිසා මෙතනදී එතනින් එහාට ශාක නිරෝධායන සේවය ඔස්සේ පරීක්ෂා කිරීම සිදුවීමත් අවශ්‍ය නැහැ. මොකද ප්‍රමිතියට අනුකූල නැහැනේ මේ සාම්පලේ ජීවීන් ඉන්නවා කියන එක එතන තහවුරු වෙලා තියෙනවා. නමුත් අපිට විශේෂයෙන් බලන්න ඕන නම් අපිට අර DNA අනුආශ්‍රිතව පරීක්ෂා කරලා මේ හරියටම කවුද කියන එක සොයන්න පුළුවන්. ඊට අමතරව දැන් තව සාම්පලයක් පරීක්ෂා කරලා තියෙනවා ජාත්‍යන්තරව පිළිගත් ලැබ් එකකින්, ෂටර් කියලා ජර්මන් ලැබ් එකකින්. ඒක කම්පැනි එක හරහා කරලා තියෙනවා. ඒකෙදි සැල්මොනෙල්ලා කියන ජීවියක් නැති බවත්, නමුත් කොලිෆෝම් කියන ජීවීන්, කොලිෆෝම් කියන කාණ්ඩයට අයත් ජීවීන් 10කට අඩු ගන්නක් සිටින බව තමයි ඒ වාර්තාවේ තියෙන්නේ. 10කට අඩුවෙන් සෛල තියනවා කියන්නේ සෛල නැයි කියන එක නෙමෙයිනේ. 10කට අඩුවෙන් හරි තියෙනවා. ඉතින් අර මේ වාර්තා දෙක ඇත්තටම අපිට සංසන්දනය කරන්න බෑ. මොකද ඒක හරියට මොකක් හරි වාට පෙට්ටියක් දීලා මේ පෙට්ටියේ එක ලැබ් එකකට කියනවා ඇපල් තියනවාද බලන්න කියලා, අනිත් ලැබ් එකට කියනවා දොඩම් තියනවාද බලන්න කියලා. ඒතර එකක ඇපල් තියනවා කියන්නේ ඒකේ දොඩම් නැහැ, අඹ නැහැ කියලා එහෙම කියන්න බෑ අපිට. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ ලැබ් දෙකේ පරීක්ෂණ වාර්තාවල තියෙන. එහෙනම් ලැබ් දෙකේ පරීක්ෂණ වාර්තා සංසන්දනය කරන්න බෑ. නමුත් ඒ දෙකෙන්ම පැහැදිලිව පෙන්නනවා මේ ගෙනාපු පොහොරේ ශුද්‍ර ජීවීන් සිටින බව. ඒක තමයි මෙතන වැදගත්ම දේ. මොකද මේ අතර ඉන්න සමහර ජීවීන් අපි සමහර අය අපි දන්න පලිබෝධකීන් කියන එක, ලෙඩ රෝග ඇති කරන පලිබෝධකීන් සමහර අය ඉන්නෝ. ඒගොල්ලන් අපේ පරිසරයට මුදා හැරියට පස්සේ තමයි ඒගොල්ලන්ගේ අර අනිත් ජීවීන් එක්ක අන්තර්ක්‍රියා සිදුවන ආකාරය අනුව පලිබෝධකයන් බවට පත් වෙන්න පුළුවන්. ඒක අපිට පේන කියන්න බෑ කලින්. ඒ නිසා තමයි පිටරටකින් පොහොර ගෙනීමේදී අනිවාර්යයෙන්ම ශාක ආරක්ෂණ පනතට අනුව අපි කියන්නේ ජීවීන් මෙහෙට ගෙන ඒම වැළැක්විය යුතුයි කියලා. ඒ නිසා තමයි පිටරටින් ගෙන කාබනික පොහොර අනිවාර්යයෙන්ම ජීවානුහරණය කළ යුතුයි කියන එක සඳහන් වෙන්නේ. මම ඒකට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රමිතිය සකස් කරපු ඒ කමිටුවට, ඒ විද්වත් කමිටුව මේක දැකලා මේකේ මේ වැදගත්කම දන්න නිසානේ මේ විද්වත් කමිටුව මගින් මේ වගන්ති දාලා තියෙන සජීවි සෛල තිබිය නොහැකි කියන වගන්ති දාපෙක් ගැන ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා.
දන්දෙනි මහත්මිය, මේ මුතුමින් දැනගන්න දැන් මෙතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා මේ සකස් කිරීමේ ඇනවුම දුන්නට පස්සේ තමයි එයා මේ සකස් කිරීම පටන් ගන්න කියලා. එතකොට දැන් දැන් අපි සාම්පලය ගැන මේ කතා කරන්නේ. ඒතර සකස් කිරීමේ ඇනවුම අපි දැන් ලබා දුන්නට පස්සේ මොකද අපි ඒක දෙන්නේ? දැන් අත්‍යවශ්‍යයෙන් ගොවීන්ට මේ මහ කන්නේ පොර අවශ්‍යයි. ඒතර වැඩි කාලයක් නැහැ. ඒතකොට ඒකත් එක්ක ඒ සකස් කිරීමේ ඇතුළෙදී මුළු තොගයේදී මෙට්‍රිකෝන 98ම උනත් ඔය කියන තත්ත්වයටදී ජීවින ඇතුළත් වීමේ හැකියාව තියෙනවනේ.
අනිවාර්යයෙන්ම.
ඒ අනතුර තියෙනව නේද? ඔව්.
අනිවාර්යයෙන්ම තියෙනවා.
එන්නේ මොකද සකස් කිරීමක් අපි කලින් කරපු දෙයක් නෙමෙයි, අපි අවශ්‍යතාවයට කලින් සකස් කරපු දෙයක් නෙමෙයි මේ අපි ගේන්නේ. ඒ කියන්නේ අපි සකස් කිරීම දැන් බාර දෙනවා.
ඔව්, ඇත්තටම ඔබතුමා බොහොම වැදගත් කරුණක් ඉදතන මතු කරේ. මේ පොහොර සකස් කරන ආකාරය ගැන මේ ආයතන ෂින්ඩාව් කම්පැනි එක මගින් පෙන්වලා දීලා තියෙනවා. ඒගොල්ලන් කරන්නේ කොහොමද කියන එක එතන ඒගොල්ලන් කියලා තියෙනවා. මේ ද්‍රව්‍ය ටික මිශ්‍ර කරාට පස්සේ සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයකට මේක භාජනය කරනවා කියලා. නමුත් මං හිතන්නේ මේ සාමාන්‍යයෙන් රසායන පරීක්ෂණාගාරයක වැඩ කරපු ඕන කෙනෙක් දන්නවා සෙල්සියස් අංශක 600ට රත් කරා නම් කාබනික ද්‍රව්‍ය තියෙන දෙයක් ඒකේ නයිට්‍රජන් ඉතුරු වෙන්නේ නැහැ, ජීවීන් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ සෙල්සියස් අංශක 600ට රත් කරා කියලා ඒගොල්ලන් හිතන ක්‍රියාවලිය මොනතරම් කාර්යක්ෂමද කියන එක ගැටලුවක් මතුවෙනවා. අනිත් එක තමයි මේ ද්‍රව්‍යයේ පටන්ගත් ද්‍රව්‍ය ඇත්තෙන්ම කාබනික ද්‍රව්‍ය පමණද කියන ගැටලුවත් මතු වෙනවා. මොකද මූලිකව ඒගොල්ලන් භාවිත කළ අමුද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය පමණක් වුණා නම් කීයටවත් අර අවසානයේ ඉතුරු වෙන ප්‍රොඩක්ට් එකේ 10%ක් නයිට්‍රජන් තියෙන විදිහක් නැහැ. ඒක රසායන විද්‍යානුකූලව ගණන් හදලා බලපුවම ඒ දේ එහෙම තහවුරු වෙන්නේ. කෙසේ වුණත් මෙතන ගැටලුව තියෙන අර සෙල්සියස් අංශක 600ට රත් කරා කියලා කියන්නේ ගොඩාක් වෙලාවට ওই වගේ පොහොර නිෂ්පාදනයේදී සිදුවෙන්නේ. දැන් උකට මැට්‍රික්ස් එකක් කියලා තියෙනවානේ, සැකිල්ල. දැන් මේ ඉන්නේ ග්‍රැනියුල් එකක්, කැටිත්ත. මේ කැටිත්තේ තියෙනවා ක්ලේ නැත මැටි සහ හියුමික් ෆල්වික් කියලා මේගොල්ලන් අදහස් කරන්නේ ඇත්තම කාබනික ද්‍රව්‍ය. මේ කාබනික ද්‍රව්‍ය සහ ක්ලේ අඩංගු සැකිල්ලක් තියෙනවා. මේ සැකිල්ල පමණක් සෙල්සියස් අංශක 600ට විතර රත් කරලා ඒකට අර මේ සීවිඩ් එක්ස්ට්‍රැක්ට් එක හරි නයිට්‍රජන් දෙන අනිත් සම්භවයන් මේකට ස්ප්‍රේ කරනවා වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් පොකර හදනකොට කරන්නේ. නමුත් මේ අර ආයතනය මගින් ඉදිරිපත් කරලා තියෙන ෆ්ලෝ ඩයග්‍රෑම් එකේ තියෙන ඒගොල්ලන් කරන ක්‍රියාපටිපාටිය පෙන්නලා තියෙන එකේ තියෙන මේ ඔක්කොම මිශ්‍ර කරපු එක තමයි සෙල්සියස් අංශක 600ට රත් කරා කියලා කියන්නේ. නමුත් එහෙම වුණා නම් ඇත්තම ජීවියෙක් ඉතුරු වෙන්නේ නැහැ සෙල්සියස් අංශක 600 රත් වුණා නම්.
ආචාර්ය ජයවර්ධන මහත්මයා, ඔබතුමා ප්‍රාමාණික විද්වතෙක් විදිහට ඔබතුමා මේ කියන කාරණේත් එක්ක මම හිතන්නේ විරුද්ධ වෙන්නේ නැහැ ඔබතුමා. එකඟ වෙනවා මේ කාරණාවත් එක්ක.
ඔව්. අපි ඇත්තටම ඔය කුජිකරණ මාධ්‍යංශයේ ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට අතරතුරේ අපි මේ විද්වත් මණ්ඩලයක් තමයි මේ ඒකේ ප්‍රමිතිය සකස් කළ තියෙන්නේ. ඇත්තටම දැන් මේ කුෂිකර්ම අමාත්‍යංශයේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඇත්තටම මේ පොහොර ගෙන්වීම తాවකාලිකවම පදනමක් යටතේ විතරයි කරන්නේ. හැබැයි අපි මේ හැම අවස්ථාවකදීම අර මෙතුමිය කිව්වා වගේ ඒ ප්‍රමිතියින් පිට මේ සඳහා කිසිම දෙයක් කරන්න අපි බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි අනිවාර්යයෙන්ම ඒ ප්‍රමිතිය වලට අනුගත වෙන්න ඕන. ඒ ප්‍රමිතියට කියන්නේ එතන ජීවීන් ඉන්නෝ නම් යම් කිසි විදිහක හානිදායක මනුෂ්‍යයාට සත්වන්ට හෝ ශාක වලට අනිවාර්යයෙන්ම අපි මේවා ඉලව් කරන්නේ. එතකොට අද වෙනකොට සාම්පල් හතක් ආවා ලංකාවට. ඒක ඉතාම ආරක්ෂාකාරියෝ ගින්නේ ගිය සැරේ අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ඒක පිළිබඳව ගරු අමාත්‍යතුමත් එක්ක මම හිතන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තිනවා. ඒ සාම්පල් එකේ පරීක්ෂා කරපු තැන් වලින් කියලා තිනවා පොඩි ඒ ඩැමේජ් වෙලා තියෙනවා. ඒක පොඩි පළුදු වෙලා තිබුණා කියලා. එතකොට අද ආපු සාම්පල් අපි ආපහු නැවත ලබා දීලා තියෙනවා සාම්පල් දෙකක් මේ ශාක නිරෝධායන ආයතනයට, ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට, ඒ වගේම අපි අපේ ඇටොමික් එනර්ජි ඔතොරිටියකට දීලා තියෙනවා. ඒ වගේ මේ ක්‍රියාවලිය කරගෙන යනවා නැවත. ඒ වගේම මේ අතරතුරේ අපිට ඇත්තටම චීනයේ තියෙන මෙහි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නම් කරන ලද ඇක්ටේටඩ් ලැබෝටරි, නැත්නම් ඒක ඒ ලැබෝටරි එකක් නැත්නම් රසායනාගාරයක් නම් කරලා ඒකෙන් අපිට දැන් ඉවලා තියෙනවා වාර්තාව. එතකොට අපිට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ සාම්පල් වල මොන හරි ගැටලුවක් වුණාද ඒක ගැන අපි අනුමාන කරනවා. ඒක නිසා අපි මේ පිළිබඳව ඉතාමත්ම සූක්ෂමව බලනවා. ඒ වගේම තමයි රටට අහිතකර කිසිම පොහොර වර්ගයක් අපි ගෙන්නන්න අමාත්‍යංශය සැලසුම් කරන්නේ. එතකොට එතෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ අන්තර්ජාතික. මොකද මේ සමාගම් අපිට විතරක් නෙමෙයි මේ පොහොර සපයන් ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට, එතකොට වෙනත් යුරෝපීය රටවල් වලට මේ වගේ. ඒ වගේම මේ ආයතනය මම හිතන්නේ ඒ චීනයේ තියෙන විශාලම කාබනික පොහොර නිෂ්පාදන සමාගම. එතකොට ඒගොල්ලෝ කැමති නැහැ මේ අපේ රටේ යම් කිසි සාම්පල් එකක් එවලා ඒ පිළිබඳව වැරදි කියන්නේ ඒගොල්ලන්ගේ සමාගම පිළිබඳව වැරදි අවබෝධයක් ලෝකයට ලබා දෙන්න. ඒ නිසා ඒගොල්ලෝ ඉතාමත්ම සූක්ෂමව කරන. ඒ වගේම තමයි අපේ මේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ තියෙනවා යම් කිසි විදිහකින් අපිට මේ පොහොර රටේ භාවිත කරන්න බැරි නම් යම් කිසි විදිහකට ඒක ගැටලු තිබුණොත් මේක නැවත අපි ප්‍රතිඅපනයනය කරන්න. ඒ වගේම මේගොල්ලෝ ඒකට නැවත අපිට මුදල් ගෙවීම හෝ ඒ සඳහා වෙනම පොහොර ලබා දීමට ඒගොල්ලෝ බැඳී ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ වගේ අමාත්‍යංශයේ මේ පිළිබඳව ඉතාමත්ම සූක්ෂම. මොකද අපිට සමාජ ජාලාවල අනිත් තැන්වල විශේෂ අවස්ථාවලදී කීකේන කතා කරනවා. නමුත් කුෂිකර්ම අමාත්‍යංශයේ මේ නීතියෙන් පිට ප්‍රමිතියෙන් පිට මේ පොහොර ගෙන්නලා රටට උපුල් කරන්න දෙන්නේ නැහැ.
දැන් ඔබතුමාලා නැවත සාම්පල් ගෙන්නුවේ දැන් එහි සූදානම් කරලා තියෙන පොහොරතෝ
ඒක පෝට්ටෙන් තමයි මේ සාම්පල් අරගෙන මේවා කරලා තින්නේ. ඒක අපි මොකද ගිය සැරේ අපිට පොඩි ගැටලුවක් වුණා. ඇත්තටම මේ කොවිඩ් තියෙන අවස්ථාවේ මේ සාම්පල් එක අපිට ඇවිල්ලා ස්ටෝර් එක තිබුණා දවස් 10ක් විතර. අපිට ඒක අවශ්‍ය අවස්ථාවල්දී ගන්න බැරුව අපි දන්නේ නැහැ මේකට මොන හරි වුණාද එහෙම නොවුණාද කියලා අපිට හිතන්න බැහැ. නමුත් දොරමහත්තුමා මේ ගැන ලොකු අවධානමක් අරගෙන තියෙනවා. මේක මොකක් හරි වෙන්නේ දෙක දැන්ටත් මම හිතේ එතුමා බාර දීලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන්න මේකට යම් කිසි දෙයක් නිහිදී වුණාද කියලා.
මහාචාර්යතුමිය මෙහෙම මේ අහිතකර බැක්ටීරියාවක් ඒ වගේ සාම්පල් එකතු කරන්න පුළුවන් විදිහට සාම්පලයක් අනාරක්ෂිතව එවන ක්‍රියාවලියක් අනුමත කරන්න පුළුවන්ද?
ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මම හිතනවා මම ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් නම් විශේෂයෙන් එක්කෝ ඒ පිටරට කොම්පැනිය කෙනෙක් නම් හෝ මෙහෙ කෙනෙක් නම් මම විශේෂයෙන්ම පළමුවම ලොකුම අවධානය යොමු කරන්නේ පළවෙනි හර්ඩල් එකෙන් කොහොමද මේක පාස් කරගන්නේ කියන එකට. ඒකට එතෙන්දී මම හිතන්නේ එමනම් ඒ සාම්පලේ එවීම එතන ඉඳලා අවශ්‍ය වෙන નિયમિત ස්ථානය කරා, ඒ කියන්නේ විද්‍යාගාරය කරා යන අවස්ථාව දක්වා තියෙන හැම තැනකදීම අවශ්‍ය උපරිම මේ අවධානය සහ ඒ පරීක්ෂා සුපරීක්ෂාකාරී වේ දේ කරන්න සිද්ධ විය යුතුමයි. ඉතින් ඒ කියන්නේ එතකොට එතන විධිමත් විදිහට වෙලා නැති බව පේනවා.
දැන්
ලැබිලා තියෙන්නේ සමු ගැනීම සහ වෙන්ව යාම නිමේෂය. අද නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය වෙනුවෙන් සී සරලංකා නිෂ්පාදනය ඉදිරිපත් කිරීම සහ පටිගත කිරීම මහින්ද අත්තනායක. සමු ගැනීම කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමු වෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභ රාත්‍රියක්.